සත්පුරුෂ හිතවතුනි, මේ එකතු වෙන්නේ සදහම් සැඳෑවේ නැන දසුනට තත්පරයක් බුදු දින වැඩසටහන සමගයි. නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයෙන් වැඩසටහන් කීපයක්ම සංවිධානය කරනවා, ඉදිරිපත් කරනවා. උදෑසන අලුයම කරන සම්භාවනා වැඩසටහන හිත එකතු කර ගැනීම, හිත තැන්පත් කර ගැනීම විශේෂයෙන් ඉලක්ක කරගෙන හිත ශක්තිමත් කර ගැනීම. ඊළඟට බොහෝ ඉරිදා දිනවල හැඳවරුවේ විදර්ශනා භාවනාව පිළිබඳ වැඩසටහනක් කරනවා, මේ අවබෝධය ලබා ගැනීම ගැන. එතකොට මේ භාවනාවෙන් හිත තැන්පත් කර ගැනීම, හිත එකඟ කර ගැනීම වැඩි තැනක් දෙනවා. ඒ විතරක් නෙවෙයි, හිතේ තියෙන ගුණාත්මක අංශය දියුණු කර ගැනීම. ඊළඟට මේ ඉරිදා හැන්දෑවේ කරන විදසුනට නිදසුනක් වැඩසටහනින් අවබෝධ කර ගැනීම පැත්ත. තැන්පත් හිත උදව් වෙනවා අවබෝධයට. බදාදා මේ කරන සදහම් සැඳෑව එතනිනුත් අඩියක් එහාට ගිහිල්ලා නිදහස් වීම පිළිබඳව තමා කතා කරන්නේ. නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිදහස් වෙන්න ඕනේ, නිදහස කියන්නේ කුමක්ද කියන කාරණේ. මේ වැඩසටහන් මාලාවේ අනුපිළිවෙලකුත් තියෙනවා. සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් නිදහසට, මිදීමට, විමුක්තියට. කොහොම හරි මේ කොතන හිටියත් අපිට හිතේ තැන්පත්කමක් තෝනේ, අවබෝධයක් තෝනේ. ඒ දෙක නැතුව නම් නිදහස් වෙන්න බෑ. තැන්පත් හොඳ සංසුන් හිතක් අවශ්‍යයි. කරුණු කාරණා තේරුම් ගන්න, සිදුවීම් තේරුම් ගන්න. සිදුවීම් තේරුම් ගත්තොත් පමණයි ඒ සිදුවීම් වලට අහු නොවි නිදහස් වෙන්න පුළුවන්. මේ නිදහස් වීම ගැන විවිධ පැති වලින්, කෝණ වලින්, දෘෂ්ටි වලින් කතා කරගෙන ආවා, භාවනා කළා. මේ කතා කරගෙන එහෙමම මදි. අපි එකතුලා කතා කරනවා, සාකච්ඡා කරනවා, ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ මදි. ඊළඟට ඒ දිරවගෙන ඒ පෝෂණයක් අපි අපේ හිතට ගන්න ඕනේ. ජීවිතේ වෙනස් වෙන්න ඕනේ, වෙනස් කර ගන්න ඕනේ. මේ ජීවිතේ, මේ ජීවිතේ නෙමෙයි කොයි ජීවිතේ වුණත්, ජීවිතේ කියන්නේ නිශ්චල දෙයක් නෙවෙයි. කළුගලක් වගේ තිබ්බ තැන තියෙන එබඳු දෙයක් නොවේ. කළුගල් උනත් නිශ්චල නැහැ. එහෙම තිබ්බ තැන තිබ්බත් ඒ ඇතුලේ මහ විශාල චංචල බවක් තියෙනවා. නමුත්ින් බැලූ බැලමටවත් ඔහි තියෙනවනේ තිබ්බ තැන. සීගිරිය දා තිබ්බ තැනම තමයි අද තියෙන්නේ. ඒ හොදන් ගිහිල්ලා තියෙන්න පුළුවන්, ඉදිතල්ල තියෙන්න පුළුවන්. නමුත්ින් සීගිරිය තිබ්බ තැනම තියෙනවා. දැන් ජීවිතේ එහෙම නැහැ. එහෙම තිබුණු තැනකම තියන්න පුළුවන් දෙයකට නොවේ ජීවිතය කියන්නේ. කොහෙවත් තියන්නත් බෑ ජීවිතේ. ඒක තත්පරයක්වත්. එතන තියෙන්නේ ගලාගෙන යෑමක්, වෙනස් වීමක්, පරිණාමයක්, විපරිණාමයක්, පරිවර්තනයක් නොවේ. ගලාගෙන යනවා, වෙනස් වෙනවා, පරිණාමය වෙනවා, විපරිණාමයට පත් වෙනවා. මේක පරිවර්තනයක් වෙන්නේ නැහැ. ඔය ඇතුලේ කැරකි කැරකි තියෙන දෙයක් ජීවිතය. මේ බඳු ජීවිතය ජීවිතයක් මේ තව විදිහට බැලුවාම නිදහසේ ගලාගෙන යන්න එපැයි. ගඟක් වගේ මේ ගලන් අපිට පේනවා ගඟ ගංගාවක් හරි නිදහසේ යනවා ගලාගෙන යනවා. උඩ ඉඳලා පහළට උල්පතේ ඉඳලා ගඟත් එක්ක කෙනෙකු ගියොත් මේ පොළොව උඩින් ගලන ගංගා සමහර ගංගා පොළොව යටින්නොත් ගලනවා. ඉතින් ඒවා අමාරුවේ හඳුනගන්න පේනවා. ඉතින් ඔහේ නිදහසේ ගලාගෙන යන බව මොනවද නිදාල බැන්ද ඒක උඩින් හරි කඩාගෙන හරි ගඟ ගලනවා මූදටම යනකම්. මේ ගලන ගඟකි ජීවිතය කියලා කියනවා. කිව්වට මේ ජීවිතය එහෙම නිදහසේ ගලාගෙන යන බවක් නිදහසේ පවතින බවක් නිදහසේ ඉන්න බවක් දැනෙනවද? කලාවේ කවියේ ගීතේ එහෙම කීවට ජීවිතය ගලන ගඟක් වගේ කියා එහෙම දැනුණු අවස්ථාවක් තියෙනවද? මුළු ජීවිතේම පැත්තකින් තියන්නේ එක එක මොහොතක් එක විනාඩියක් එක සිදුවීමක් එක අත්දැකීමක්. එහෙම නැතිනම් දැනෙන්නේ ජීවිතේ හිර වෙලා වගේද? කොහෙටවත් යන්නේ නැතුව නිකන් මුල් ඇද්දා වගේ කාන්දමකට ආකර්ෂණය වුණා වගේ එහෙම ස්වභාවයක්ද ජීවිතේ පිළිබඳව දැනෙන්නේ? මෙන්න මේ කාරණය අපම හොයාගන්න ඕනේ. මේක මේ ප්‍රශ්නේ ඇහුවොත් ඒක පොත් වලින් බලලා ඉඳ පොඩ අර පොත බලලා උත්තරයක් දෙන්නම්. මේ පොත බලලා දෙන්න අර දේශනය අහලා නැහැ. ඒ කිසිම දේශනයක පොත්වල මේ ප්‍රශ්නෙට උත්තර නැහැ. මෙහෙම ප්‍රශ්නයක් අහලත් නැහැ කිසිම පොතක. පොත්වල තියෙන ප්‍රශ්න අහලා වැඩකුත් නැහැ. නිසා තමයි පොතක නැති ප්‍රශ්නයක් මේ ඇහුවේ. ජීවිතය ගලාගෙන යන නිදහසේ ගලාගෙන යන දෙයක් බව දැනෙනවද දැනিলা තියෙනවද? එහෙම නැතිනම් මේ තැනින් තැන හිර වෙලා එතනින් ගැලවිලා ආදන් හරි කියලා හිතනකොට තව තැනකට අහුවෙන එතනිනුත් තමාරුවෙන් කාලයක් ගිහිල්ලා මහන්සි වෙලා ගලවගත්තාම ආයෙත් තැනක හිර වෙන එහෙම ස්වභාවයක්ද දැනෙන්නේ? මේ දැනෙන ස්වභාවය අඳුනගන්න ඕනේ. පොතේ තියෙන ස්වභාවය නෙමෙයි කලාවේ තියෙන ජීවිතය ගැන කියන කවි කතාත් නොවේයි. අපිට දැනෙන ජීවිතයේ කුමක්ද? භාවනා කරාම සමහර විට දෙන්න පුළුවන් හිතන්න පුළුවන් ආ භාවනා කරාම නම් මේ தත්ත්ව වෙනස් වෙලා ජීවිතේ දහසේ හරියට කුරුල්ලෙක් වගේ ඔහේ අහසේ පියාඹගෙන යන පක්ෂියෙකු වගේ නිදහසේ ඉන්න එහෙම තැනකට එයි කියා. නැතිනම් භාවනා කළත් එහෙම යම් යම් අවස්ථාවල දැනුණාට ඒ භාවනාව ඇතුලේ සමතේ ඇතුලේ විදර්ශනාව ඇතුලේ එක තැන පල් වෙන ගතියක් එක තැන රැඳෙන ගතියක් ආපස්සට යන ගතියක් සහ බලාපොරොත්තු නොවන තැන් වලට ගිහිල්ලා හිර කරන් ඉන්න ගති දැනෙන්න පුළුවන්. මේ තමයි සාමාන්‍ය ස්වභාවය. මොනවා වෙන්න ඕනි කියලා හිතුවත් අපි හිතන්න පුළුවන් මෙහෙම නෙමෙයි අර එහෙමයි වෙන්න ඕනේ. නමුත් අපි හොඳට ජීවත් වෙනවා කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අවශ්‍ය හැම දෙයක්ම අපට තියෙනවා ජීවිතේ. එහෙම මොනවා හිතුවත් මොනවා තිබුණත් ජීවිතේට ඒවා අදාළ නැහැ. ජීවිතේට අදාළ නැහැ. ජීවිතේ එයාගේම නීතියකට අනුව එයාගේම ධර්මතාවලට අනුව එයා වැඩ කරනවා. දැන් මෙහෙම මේ හිතුවට ජීවිතය ගලන ගඟක් කියා බැලූ බැල්මටත් එහෙම පෙනුනට ඒ විදිහට අත්දකින්න නොලැබෙන්නේ ඇයි? බැලුවහම තේරෙනවා දැන් ඉපදිලා ලදරුවිය පහු කළම් නව යෝන් විය තරුණ විය ඊළඟට වැඩිහිටි පහළු මරණය මේක ගලාගෙන යනවා. එමෙනි බැලුවහම පේන්නේ ඊළඟට ඒ ස්ථාන දෙකක් ගත්තත් උපත මරණය පැත්තකින් තියන්න අනිත් ස්ථාන දෙක තුනක් ගත්තත් ඒ මැද වුණත් පේන්නේ. ඉතින් ඔය භෞතික වශයෙන් උත් තැනින් තැනට ගියා, පාසල් ගියා, විශ්වවිද්‍යාලයට ගියා, වෙන රටකට ගියා, රැකියාවකට ගියා. ඉතින් එතන මේ ගලාගෙන යනවා. හැබැයි එහෙම උදින් බැලුවට පෙනුනට මේ ජීවිතය ඇතුලේ එහෙම නොදැනෙන්නේ ඇයි? ඒ ගලාගෙන යන ස්වභාවයේ තියෙන නිදහසක්. නිදහස් දෙයකට පමණයි ගලාගෙන යන්න පුළුවන්. නිදහස් නැත්තම් හිර වෙනවා. ඉතින් ජලය තමයි නිදහස්ම දේ අපිට පේන දේවල් වල. උලඟත් නිදහස් ඇති, උලඟ පේන්නේ නැහනේ. ඉතින් ජලය පේනවා. ඒ නිසා තමයි ජලය ওই නිදහසට නිදහස් ස්වභාවයට ගන්න තියෙන මේ උපමා විදිහට ජලයේ ගන්න බොහෝ දිනේ ජලයට පාටක් නැහැ, හැඩයක් නැහැ. ඒ තමයි නිදහසේ හැටි. නිදහසට නැහැ වර්ණයක්. නිදහසේ වර්ණය කියලා දෙයක් තියෙන්න බෑ. වර්ණය කියන්නේ එක්තරා විදිහක මේ අල්ලා ගැනීමක්. මෙන්න මගේ පාට කියලා. එහෙම අල්ලාගත්තොත් විතරයි පාටක් පේන්නේ. වර්ණ පේන විදිහ ගැන අපිට කියලා දීලා තියෙන මේ විදිහටනේ. මම මෙහෙමයි කියලා හිතුවොත් තමයි පාටක් පේන්නේ. හිතුවේ නැත්නම් පාටක් පේන්නේ නැහැ. නේ. රතු පාට යමක් රතු පාටට පේන්නේ අපි හිතමු රතු වදමලක් කියලා. ඒතර ඒ වදමල රතු පාටට පේන්නේ එයා රතු පාට තියාගන්න. තමන් ළඟ තියාගන්න මෙන්න මම කියලා. අනිත් සියලුම පාටවල එයා අයින් කරනවා. ඒතර මෙතන කොටසක් අල්ලා ගන්නවා, කොටසක් ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මම කියලා අල්ලාගත්ත ටික තමයි අනිත් ඇයට පේන්නේ. රතු පාට පේනවා. ද නිල් පාට අල්ලාගත්ත දෙයක් නිල් කටරළු කියන්නේ. ඒතරේ නිල් පාටට පේන්නේ යා නිල් පාට අල්ලාගෙන තියෙනවා. මේ සියල්ල අල්ලාගත්ත දේ කළු පාටට පේන්නේ. මොනවත්ම නැතු මම මේ සියල්ල කියලා අල්ලාගත්තාම කළු පාටට පේන්නේ. මම මේ එකක්වත් නෙමෙයි කියලා හිතුවම සුදු පාටට පේන්නේ. දැන් මේක තමයි ඉතින් වර්ණාවලිය පිළිබඳ විද්‍යාව කියන කතන්දරේ. වර්ණයක් තියෙන්නේ අල්ලා ගැනීම නිසා. ජලයේට වර්ණයක් නැහැ කියන්නේ ජලය නිදහස් කියන ඒ නිදහස් ස්වභාවයේට මේ භෞතික ලෝකේ දෙන්න පුළුවන් හොඳම උපමාව නිසා පේන ලෝකේ. දැන් නිදහස භෞතික නැහැ. ඒ ආධ්‍යාත්මිකයි. නමුත් ඒ කියන්න ගියාම ඒක උපමාවකින් කියන්න උනහම ඉතින් කියන ජලය වගේ එකට හැඩයක් නැහැ, හැඩයකුත් නැහැ කිය. මෙන්න මම කියලා හැඩයක් ජලයට නැහැ. එහෙම තිබ්බොත් ඉතින් තිබ්බ කියලා හැම තිබ්බා නම් අපිට කෝප් එකකට දාන්නත් බෑ, බෝතලයකට දාගන්නත් බෑ, බොන්නත් බෑ. හැඩයක් තිබ්බා නම් ජලයට. එහෙනම් කණ්ඩ වෙන්නේ බොන්න බෑ. ඉතින් මම කියලා කියන්න පෙන්නන්න යමක් නැත්තම් එතන පාටකුයි හැඩේකුයි නැත. පාටක්කා හැඩයක් තියෙනවා නම් නිදහසකුත් නැහැ. දැන් පේනවනේ දොර නිදහසක් නැහැ. පාටක් තියෙන ඉඳ නෙමෙයි නිදහස නැත්තේ. නිදහස නැති නිසා තමයි මේ පාටකින් හැඩයකින් මෙන්න මම කියලා පවත්තගෙන යන්නේ. ඒ හැම දේවල් තමයි හිර වෙන්නේ ගිහින්. ඉතින් ජලය එහෙම නැති නිසා තමයි ජලය වෙ යනවා. එහෙම ඉන්න බැරි ඇයි අපට? මේ ඉන්න තියනවනම් මොනතරම් හොඳද? හොඳම හොඳ නැති වුණත් මොනතරම් දුරට හොඳද එහෙම ඉන්න පුළුවන් නම්? පාටකුත් නැතුව, හැඩේකුත් නැතුව, මානසිකව, කායිකව නෙමෙයි, ඉතින් කායිකව මොනව හරි පාටකුත් තියෙනවා, හැඩේකුත් තියෙනවනේ. මනුෂ්‍ය ලෝකේ නම් මේක කායික හැඩයක් සහ කායික වර්ණයක් නැති ලෝක ඇති. අපි පොත්වල කියවලා තියෙනවනේ එහෙම මේ අරූපී ලෝක ගැන. එහෙම අරූපී ලෝකෙක පාටකුත් නැතුව ඇති, හැඩේකුත් නැතුව ඇති. හැබැයි මේ මනුෂ්‍ය ලෝකේ නම් කායික පැත්තෙන් පාට හැඩ තියෙනවා. මේ කායික පාටයි කායික හැඩයි නෙමෙයි කාරණේ මනසට. මනසේ හැඩය සහ පාට පිළිබඳ මේ මම කියන හැඟීම කායික හැඟීමක් නෙවෙයි. නමුත් ඒ හැඟීමේ බලපෑම කායට තියෙනවා. මෙන්න මම කියන හැඟීම, ඒ හැඟීමේ බලපෑම කායට තියෙනවා. ඒ බලපෑමෙන් කය නිදහස් වෙලා නැහැ. නමුත් ඒ කායික ප්‍රශ්නයක් නෙමෙයි. මේ මම කියන එකේ ප්‍රතිඵලයක්, අතුරු ඵලයක් විදිහට කය හැඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මේ ඒ නිසාම නෙවෙයි. නමුත් ඉතින් එහෙම තමයි කය හැදිලා තියෙන්නේ. වෙන් වෙච්ච ස්වභාවයකින් ඉන්ද්‍රිය විදිහට වෙන් වෙලා තියෙනවා ශරීරය. ඉන්ද්‍රිය විදිහට ඇහැ වෙනම වෙන් වෙලා, කන වෙනම වෙන් වෙලා කියන්නේ ගෞගානක් ඇතින් නෙමෙයි. නමුත් ඇහැ වෙනම අඳුන ගන්න පුළුවන්, කන වෙනම අඳුන ගන්න පුළුවන්. මේ විදිහට ඒක එකකත් මම කියන හැඟීම තියෙනවා. හැඟීම කොහොමදත් ඇහැ ඇහැ විදිහට තියෙනවා, කන කන විදිහට තියෙනවා. ඇහැ කන වෙන්නෙත් නැහැ, කන ඇහැ වෙන්නෙත් නැහැ, වෙන්නත් බැහැ. මේ හැම ශෛලියකටම තියෙනවා. මම වෙනම කෙනෙක් කියන හැඟීම හැම ශෛලියකටම තියෙනවා. ඒ නිසා තමයි ආ බිත්තියක් එහෙම හදාගෙන ඉන්නේ. එහෙම නැත්තම් බිත්තිය ඕනේ නැහැ නේද? බිත්තියක් හදාගන්නේ, වැටක් ගහගන්නේ, තාප්පයක් බැඳගන්නේ ඒගොල්ලෝ නෙමේ අපි. අපි වෙනස්, අපි වෙනම අය, අපි වෙනම පවුලක්, අපි වෙනම පිරිසක් කියලා පේන්න තමයි තාප්පයක් හදාගන්නේ, බිත්ති හදාගන්නේ. එතන මේ සයිඩ් එක ගත්තත් ඒ ගැතිය තියෙනවා. මම අනිත් සයිඩ්ට වැඩි වෙනස්. එයා නෙමේ මම. ඒ හැඩක් තියෙනවා. සයිඩ් වලට හැඩක් තියෙනවා, පාටක් තියෙනවා. හැබැයි මේ කායික ප්‍රශ්නයක් නෙමෙයි. මේ කායිකව තියෙන සෛල බිත්ති අයින් කරා කියලා නිදහස ලැබෙන්නේ නැහැ කෙනෙකුට. හොයන නිදහස ලැබෙන්නේ නැහැ. හැබැයි මානසික බලපෑම මොනතරම් දුරට තියෙනවද කියන එක මේ කය දිහා බැලුවාම පේනවා. මේ භෞතිකව හැදුණු කය දිහා ඒ මමත්වයේ බලපෑම, මමත්වයෙන් හදපු කායක් නෙමේ. ඒ නිසා එයාගේ මූලිකම ලක්ෂණේ, එයාගේ ට්‍රේඩ්මාක් එක මේ කයේ තියෙනවා. මම වෙනස් කෙනෙක් කියන එක. මගේ හැඩය මෙන්න, මගේ පාට මෙන්න. ඉතින් එය ප්‍රධාන ඉන්ද්‍රිය වලින් පටන් ගත්තාම අන්තිම ශෛලිය දක්වාම තියෙනවා. එහෙම තිබුණාට දැන් ඒ හදපු කෙනා පේන්නේ නැහැ. මමත්වයේ හැදූ කෙනා කවුද? මේ මම වෙනම කෙනෙක්. මට වෙනම පාටක් තියෙනවා, වෙනම හැඩයක් තියෙනවා. ඔයා නෙමෙයි මම, මම නෙමෙයි ඔයා. දැන් මෙහෙම මේ සංකල්පය, මේ නියමේ හැදුවේ කවුද? එයා පේන්නේ නැහැ. එයා නෙමෙයි පේන්නේ. ඒ නියමයට අනුව වෙන ගාලගෝටි ටික තමයි පේන්නේ. ඒ නියමයේ නිසා, ඒ නියමයේ තනුව වැඩ කරන්න ගිහිල්ලා ඇති වෙන ගැටුම්, සිත් කලකිරීම, බලාපොරොත්තු බිඳ වැටි තමා පේන්න තියෙන්නේ. මේ නියමයේ හැදුවේ කවුද කියන්න හොයාගන්න පේන්නේ නැහැ. ශෛලයක් අරගෙන ඒ ශෛලයේ අන්වීක්ෂයකට දාලා බැලුවත් ශෛලයේ තියෙන ටික පේනවා මිසක් මේ ශෛලයේ ඇතුළට මම කියන හැඟීම දාලා ඔයා නෙමේ මම, මේ පිට ඔයා පිට කෙනෙක්, මම ඇතුලේ කෙනෙක් කියන එක, ඔය මොනවාද ෆොරින් බොඩිස් කියන එක, ඔය ආගන්තුක දේහයක් මම අභ්‍යන්තර දේහයක් කියන මේ කතන්දරේ එයාට කියලා දීලා තියෙන්නේ කවුද? හොයාගන්න බැහැ. මේ කය හැම ගැහුවත්, සයිලෙන් සයිලේට පතුරු ගැහුවත් ඒ අවබෝධය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කය පතුරු ගැහිම් පැත්තකින් තියලා හිත තමයි මෙතෙන්ti ගන්නෙ. හිත ගත්තාම හිතේ මේ ස්වභාවය හොඳට පේනවා. හැබැයි හිත නෙමෙයි මේ හදාගෙන තියෙන්නේ. හිත අරහා තමයි මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ. මොන ධර්මතාවයේද මේ හැඩයක් සහ පාටක් ගන්න ස්වභාවය? මම වෙනම කෙනෙක්. මෙන්න මම. ඒ මම නෙමෙයි. මොන තරම් දුරට මේ චින්තනය, මේ අදහස, මේ කල්පනාව, මේ විශ්වාසය කිඳා බැහැලා තියෙනවද බලන්න. මොන තරම් දුරට මම කියන හැඟීමම නෙමෙයි. ඒ හැඟීම වෙනම කාරණයක්. මම වෙනස් කෙනෙකු. මගේ අනන්‍යතාවය මෙන්න. මගේ හැටි මෙන්න. මම වගේ කෙනෙකු තව කොහෙවත් නැහැ. දැන් මේ ස්වභාවය හැම සිතිවිල්ලකම තියෙනවා. නැති සිතිවිල්ලක් හොයාගන්න බලන්න. හැඩේකුයි පාටකුයි නැති සිතිවිල්ල, අනන්‍යතාවයක් නැති සිතිවිල්ල හොයාගන්න පුළුවන් ද බලන්න. මේ හිතෙන වෙලාවල් තියෙනවද? මෙන්න මගේ අදහස. මගේ කියන වචනේ පැත්තකින් තියන්න, එහෙම හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවනේ. මගේ ඕනේ නැහැ. මෙන්න අදහස්. ඔය අදහස නෙමෙයි මේ අදහස්. මෙහෙමයි හිතන්න ඕනේ. ඔහොම නෙමෙයි මෙහෙමයි හිතන්න ඕනේ. මේ අදහස පිළිගන්න. බාරගන්න. මෙහෙම කරන්න. එහෙම කළේ නැත්නම් අපේ හිතවත්කම ඉවරයි. දැන් මේ විදිහට ප්‍රබල විදිහට ඇයි මේ සිතිවිලි අදහස් හැසිරෙන්නේ? ඒ විදිහට බැලුවාම ඒ සිතිවිල්ල අදහස හරීම ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතාම ප්‍රබල විදිහට. සිතිවිල්ලක් හරීම පුංචි දෙයක්. සිතිවිල්ලක් කියන්නේ ගණන් ගන්න දෙයක්වත් නැහැ. ගණන් ගන්න දෙයක් නැති වුණාට ඒ සිතිවිල්ල ඇතුලේ තියෙන මමත්වය හරීම බලවත්. හරියට මේ පරමාණුක ශක්තියක් වගේ. දැන් පරමාණුව ගණන් ගන්න දෙයක් නෙමෙයි. පරමාණුක බර නොසලකා හරින්න පුළුවන් දෙයක්. ඒ බරත් නොසලකා හරින්න පුළුවන්, පරමාණුක ප්‍රමාණයත් නොසලකා හරින්න පුළුවන්. නමුත් පරමාණුවක් ඇතුලේ තියෙන බලයේ ශක්තිය, ඒක පිපුරුවාම කරන්න පුළුවන් විනාශය හරිම ප්‍රබලයි. හිතාගන්නවත් බෑ. ඔහේ පරමාණුව පරමාණුවක් විදිහට තියෙනකල් අහිංසකයි. මොනවත් ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුපුරලා තමන් ඇතුලේ තියෙන ඒ ශක්තිය නිදහස් කළාම, එළියට දැම්මහම මොන තරම් විනාශයක් වෙයිද? මේ සිතිවිලි වලත් ඒක තමයි. ඔහේ සිතිවිලි ඇවිල්ලා යනවා, ඇවිල්ලා යනවා. ඒව ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිතිවිලි පුපුරලා ගියාම තමයි ප්‍රශ්න පටන් ගන්න. සිතිවිලි පුපුරලා යන්නේ සිතිවිලි දෙකක් එකට හැප්පුණා. හරියට ඔය විදුලි කොටන්නේ වලාකුල් එකට ගැටුණාමනේ, ඒ වලාකුල් අතර ඝට්ටනයක් ඇති වුණාම නේ විදුලි කොටනවා කියන්නේ. එන ගහනවා, එන පුපුරනවා, අකුණු ගහන්නේ. නැත්තදී වලාකුල් හරි අහිංසකයි නේ. ඕනේ කෙනෙකුට දෙනවා නේ, මටත් වලාකුලක් වගේ පාවෙන්න තියෙනවා නම් මොන තරම් හොඳද. කාටවත් බරක් නැහැ, කිසි ප්‍රශ්නෙකුත් නැහැ. මෙහෙම උඩ බලන් ඉන්නකොට හිතෙන්න පුළුවන්. ඒ ඔහේ පාවෙලා යනකල්. හැබැයි තව ප්‍රතිවිරුද්ධ වලාකුලක්, ප්‍රතිවිරුද්ධ ආයනික ශක්තියක් තියෙන වලාකුලක් එක්ක හැප්පුණොත් එහෙම ඒ තමයි හෙන ගහන්න පටන් ගන්නේ. සිතිවිලිත් ඒ වගේ. ඔය එකාකාරී සිතිවිලි ඇවිත් යනවා, ඇවිත් යනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය අහිංසකයි වගේ හිතෙන්නේ. හැබැයි සිතිවිලි දෙකක් එකට හැප්පුණාම තමා පිපිරීම සිදුවන්නේ. එහෙම වෙන්නේ මේ සිතිවිලි දෙකක් අතරක් වෙනස් මමත්වයන් තියෙන නිසා. හරියට ශරීරයේ සෛල නුත් හිතනවනේ, මේ ඔයා නෙමේ මම, මම නෙමේ ඔයා, ඒවා සෛල බිත්ති බැඳන් ඉන්නවා වගේ සිතිවිලිත් මේ සිතිවිල්ල හිතනවා අර සිතිවිල්ල නෙමේ මම. එහෙම හිතනවා. මේ තමයි මමත්වයේ සියුම්ම තැන. ඒ රළු තැන් තියෙනවා. මේ ගෙදර මගේ, ඇඳුම මගේ, කාර් එක මගේ, රස්සාව මගේ, රට මගේ, ජාතිය මගේ, ආගම මගේ, මේ ශරීරය මගේ, මේ පවුලේ අය මගේ. එහෙම සිටීමේ මමත්වයේ රළු බව. මේ මමත්වයේ කාටත් පේනවා. ඒ මමත්වයට තමයි නීති දාලා තියෙන්නේ. නීති රටක නීති තියෙන්නේ ඔය මමත්වේ පාලනය කරන්න. නමුත් මේ මමත්වේ සියුම්ම තැනට ආවහම ඒ මමත්වයන් තියෙනවා හැම සිතිවිල්ලක් ඇතුලේ. ඒ හැම සිතිවිල්ලක් ඇතුලේ මමත්වේ තියෙනවා කියන්නේ මේ සියලුම සිතිවිලි මමත්වයෙන් ඇති වෙනවා කියන අදහස නෙවෙයි. මමත්වේ නැමැති උල්පතෙන් තමා සියලුම සිතිවිලි ගලාගෙන යන්නේ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. එක එක සිතිවිල්ල වෙනස් වෙනස් පුද්ගලයන් විදිහට පෙනී හිටිනවා, හිතනවා, සහ ක්‍රියා කරනවා. මේ බරපතල කාරණයක්. ගණන් ගත්තේ නැති වුණාට, අවධානය යොමු නොකළට මෙය ඉතාම බරපතලම ස්වභාවයක්. මෙතන තමා ප්‍රශ්න වල උල්පත. ඕනෑම ප්‍රශ්නයක මුල මෙතනයි. සංසාර ප්‍රශ්නේ මුලත් මෙතනයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්, හිතන්න පුළුවන්, බලාපොරොත්තු වෙන්න පුළුවන්, දැන් මේ ඔක්කොම සිතිවිලි මගේනේ. මගේ හිතේ නැති වෙන්නේ. ඉතින් මොකටද ඒ අය වෙන වෙන මම්මම්මම්ම කියලා වෙන් කරගන්නේ? එක එක සිතිවිලි. එහෙම ඕනේ නෑනේ. එහෙමනම් ඕනේ නෑ. ඕනේ නෑ ඇත්තටම. ඕනේ නැති වුණාට එහෙම වෙනවා. බලන්න මේ වීම තුලම මෙතන බිඳ වැටෙනවා මේ සිතිවිලි මගේ කියන අදහස. එක එක සිතිවිල්ලට වෙන වෙනම මමෙක් ඉන්නවා නම් පහළ වෙන හැම සිතිවිල්ලටම අනන්‍ය වූ වෙනස් වෙනස් මමවල් ඉන්නවනම් ඒ හැම සිතිවිල්ලක් ඇතුළෙම, එහෙමනම් අපි කොහොමද කියන්නේ මේ ඔක්කොම සිතිවිලි මගේ කියලා? මේ කාරණේ හොඳට තේරුම් ගන්න. කාට හරි අයිතියක් කියන්න පුළුවන්නේ මොනම දෙයකට හරි ඒ දේ ඇතුලේ මමෙක් නැත්නම් පමණයි. ඕනම දෙයකට. මේ විදුලි පන්දමකට ටෝච් එකට මගේ කියන්න පුළුවන්. මොකද ටෝච් එක ඇතුලේ මමෙක් නැහැ. ඒක ඇතුලේ මමෙක් නැති නිසා මමේ ටෝච් එක මගේ. මේ ඇඳුම මගේ. මොකද ඇඳුමේ මමෙක් නැහැ. හැබැයි මමෙක් ඉන්නේ කාටද? මේ කියන කෙනාට. මේක මගේ කියන කෙනාට මමෙක් ඉන්නවා. ඒ නිසා කියනවා මගේ. හැබැයි ඇඳුම ඇඳුමේ හරි ටෝච් එකේ හරි මමෙක් ඉන්නවා නම් එයා කියයි නෑ මම ඔයාගේ නෙමෙයි මම මගේ. මම මගේ. මේ කාරණේ පැහැදිලි කරගන්න. මමෙක් නැති නිසා තමයි අපිට දේවල් වලට මගේ කියන්න පුළුවන්. ඒව ඇතුලේ මමවල් නැහැ. මේ බිත්තියක් ඇතුලේ මම නැහැ. කොට්ටයක් ඇතුලේ මම නැහැ. ඒස මගේ කොට්ටේ. මේ කොට්ටේ මොනවත් කියන්නේ නැහැ. ඔව් කියන්නේත් නැහැ නෑ කියන්නේත්. හා කියන්නේත් නැහැ බෑ කියන්නේත් නැහැ. ඔහි ඉන්නවා. ඔව් කියන්නේ හරි. ආ ඔව් ඔව්. මම ඔයාගේ තමයි. නෑ නෑ මම ඔයාගේ නෙමෙයි. මේ ඔව් කියන්නේ හරි නෑ කියන්නේ හරි මමෙක් ඉන්නවා නම් පමණයි ඒ දේ ඇතුලේ. ඉතින් මේ ඔය භෞතික ලෝකේ කිසි තැනක එහෙම පේන්න නෑ මමෙක්. එහෙම කියන්නෙත් නෑ නේද ශරීරයේ සෛල අනිත් සෛලත් එක්ක එහෙම ප්‍රශ්නයක් හදාගත්තට මේ සාමාන්‍යයෙන් නෑ කොහෙවත්. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට මගේ කියන්න පුළුවන්. තව කෙනෙකුටත් එයාගේ කියන්න පුළුවන්. ඉතින් කෝපයක් ගන්න කෝපයා මේක මගේ කෝපි කියන. තව කෙනෙක් කියලා නෑ ඔක මගේ. මේ කෝපි කියන්නේ නැහැ නෑ මම කාගේද මම ඔයාගේද මෙයාගේද ওই දෙන්නගේම නෙමෙයි මම ආවල් කෙනාගේ තුන්වෙනි කෙනාගේ. එහෙමත් නැත්තම් නෑ මම මගේමයි. කෝපයේ කතන්දර එකක්වත් කියන්නේ කෝපේ දන්නේත් නෑ. මොකද කෝපේට මමෙක් නැති නිසා. කෝපේ ඇතුලේ මමත්වයක් නැති නිසා. හැබැයි තින් පිටින් ඉන්න දෙන්නෙකුට ඒ ගැන රණ්ඩු වෙන්න පුළුවන්. මේ කෝපේ මගේ. මේ කෝපේ හේදුවේ මම. දැන් කෙනා කියන්න බලන මේ කෝපේ ගෙන ආවේ මම. තව කෙනෙක් කියනවා මේ කෝපේ තෝරගත්තේ මම. ඊළඟ කෙනා කියන්න බලන මේක හැදුවේ මම. මේ හැම එකකම ඉතින් මමත්වයක් තියෙනවනේ මේ හැදුවේ මම. අර තියෙන කතන්දරයක් මොකද්ද මේ? කැලේක ගිහිල්ලා හතර දිනක් කැලේක ගිහිල්ලා මේ රැවෙලා ඉතින් ආපහු වෙන්න බැරි වුණාම කැලේ නිදියන්න තීරණය කළා. එතන බැලුවාම මේ ලී කොටයක් තියෙනවා දැකලා ඉතින් තුන්දෙනෙක් නිදා ගන්නවා එක්කෙනෙක් මුර කරනවා. ඉතින් අර මුර කරන කෙනා එයා වඩුවේ එයා ලී කොටෙන් රූපයක් හැදුවා එයාගේ ආයුධවලින්. ඒතර ඊළඟ එක්කෙනා මේ ඊළඟ වාරේ ආව එයාට මුර කරන්න මෙයා නිදියගත්තා. එයා මේකට ඇඳුම් ඇඳුවා. එයා වියන කෙනෙක් රෙදි වියනෙක්. එයා රෙදි වියලා ලස්සනට මේ රූපෙට ඇඳේවුවා ලී රූපෙට. කල එයාගේ ආලියුරුනාම එයා ඊළඟ කෙනාට හැරවලා එයා නිදියගත්තා. ඊළඟ කෙනා රත්තරම් බඩු හදන කෙනෙක්. එයා මේ එයා බැලුවා මේ නිදා ගන්නකොට තිබුණ නැති ලස්සන රූපයක් තියෙනවා ලී රූපයක්. ඒකට ඇඳුනොත් අන්දලා තියෙනවා. එයාට තේරුණා මේක අර දෙන්න තමයි කරන්න ඇත්තේ. මමත් මගේ ශිල්ප පෙන්වන්න ඕනේ, කලර්ස් පෙන්වන්න ඕනේ කියලා හිතලා මෙයා මේක රත්තරන් බඩු හදලා කරාබු දැම්ම, මුදු දැම්ම, මාල දැම්ම. ඊළඟට හතරවෙනි කෙනාට ඇහැරුණාම එයා බැලුවා ලස්සන කාන්තා රූපයක් තියෙනවා. දී රූපයක් හොඳට ඇඳුම් ඇඳලා මුතු මාල වලිනුත් සරසලා. ඒ මම මන් දන්න දේ කරන්නේ නැත්තේ යාට පුළුවන් මන්ත්‍ර කියලා පණ දෙන්න. යා මන්ත්‍ර කියලා පණ දුන්නු. තේලි වුණා. ලුණා අනිත් තුන් දෙනාත් ඇහැරුණාම දැන් පණ තියෙන ආභරණ වලින් සැරසුණු හොඳ ඇඳුම් ඇඳගත් කාන්තාවක් ඉන්නවා එතන. දැන් ප්‍රශ්නේ පටන් ගත්තා. දැන් කාටද අයිති? අයිති කාටද කියන ප්‍රශ්නේ පටන් ගෙන ටික එකන එක එක හේතු කිව්වා. මේ ප්‍රශ්නේ විසඳුණු හැටි ඕනේ කතා කරන්න. ඉතින් කෙනෙක් කිව්වා මම තමයි පණ දුන්නේ නිසා මටයි අයිති. දැන් ඔයගොල්ලෝ විවාහ කරගන්නවද ලී රූපයක්? අනිත් තුන්දරෙන් අහන ඔය දැලි රූපයක් විවාහ කරගන්න. මං පණ දීපු නිසානේ. දරන පණ එක නැකින ඔයා ලීකොටේකට පණ දෙනවද? ලීකොටේකට පණ දීලා ඔයා විවාහ කරගන්න. ඉතින් මමයි ඇඳුම් ඇඳුවේ. මමයි සතරම් බඩු. මෙන්න මේ විදිහට මේ කතාව වාදේ යනවා. හැම දෙනාටම අයිතියක් තියෙනවා කියන්නේ. අයිතියක් තියෙනවා. ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයකටම මේ මගේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා, හේතුත් තියෙනවා. මොකෙන් හරි කෑවිච්ච හේතුවක් තියෙන්න පුළුවන් මගේ කියන්න. හැදුවේ මම, කණ්ඩ දුන්නේ මම, බැලුවේ මම, හොඳ නරක කියලා දුන්නේ මම, උදව් කරේ මම, අසනීපෙර බෙහෙත් කළේ මම, තනියට හිටියේ මම, මොනෝ හරි ඒවා ඇත්ත බොරු නෙමෙයි. වැලිකැටයක් ගානේ ඕනම කෙනෙකුට මගේ මගේ කියන්න පුළුවන්. මෙයා මේක මගේ, මේ වැලිකැටේ මගේ, මමයි අතුගාල එකතු කරේ. මෙතන වැලිකැට කාරය කතන්දරයට එකතු වෙන්න ඒ වැලිකැටේ වැලිකැටේ විදියට ඉන්නව පැත්තට වෙලා. මොකද එතන මමෙක් නැති නිසා. දැන් මේ වටේ කැරකිලා ආපහු අපි හිටපු තැනට එමුකෝ. සිතිවිලි ඇතුලේ මමෙක් ඉන්නවා. වැලිකැට ඇතුලේ නැති වුණාට, අඟහරු ලෝකේ නැති වුණාට, මේ මන්දාකිණියේ නැති වුණාට, පේන්නේ නැති බරකුත් කියන්න බැරි සිතිවිලි ඇතුලේ මමෙක් ඉන්නවා. මම ඉන්නේ කොහෙද? ඒ ඉන්න තැන තමයි සිතිවිලි. වෙන කොහේවත් මමට ඉන්න බෑ. සිතිවිල්ල ඇතුලේ හැර වෙන කිසිම තැනක මමත්වයට පැවැත්මක් නෑ. මම උපදින්නේ සිතිවිල්ලක් ඇතුලේ, මම ජීවත් වෙන්නේ සිතිවිල්ලක් ඇතුලේ, මම අතුරුදහන් වෙන්නේ සිතිවිල්ලක් ඇතුලේ. සිතිවිලි උපදින්නේ හිතේ. සිතවිල්ලක් පහළ වෙන්නේ හිතේ. සිතවිල්ලක් පවතින්නේ හිතේ. සිතවිල්ල අතුරුදහන් වෙන්නේ හිතේ. වෙන කොහෙවත් නෙමෙයි. හිතක සිතවිල්ලක් පහළ වෙලා කුස්සියේදී අතුරුදහන් වෙන්නේ නැහැ. ඒ පහළ වුණු හිතේම තමයි සිතවිල්ල අතුරුදහන් වෙන්නේ. සිතවිල්ල ඇති වෙන්නේ හිතත් එක්ක, අතුරුදහන් පවතින්නේ හිතත් එක්ක, නැති වෙන්නේ, නිරුද්ධ වෙන්නේ හිතත් එක්ක. මේ ඊටත් එහා ගිහිල්ලා මමත්වයේ උපදින්නේ සිතිවිල්ලක් ඇතුලේ, මමත්වයේ පවතින්නේ සිතිවිල්ලක් ඇතුලේ, මමත්වය අතුරුදහන් වෙන්නේ සිතිවිල්ලක් එක්කමයි. මමත්වයේ සිතිවිලි නැතුව පවතින්න බෑ. සිතිවිල්ලක් නැති වෙලාවක් ඕනෑම අවස්ථාවක කොහේ හරි තිබ්බා කියලා හිතන්න. හොඳට බලන්න එතන මමත්වයක් තියෙනවද? මම කියන හැඟීම දැනෙනවද? තියෙනවද? මම ඉන්නවා කියන හැඟීමක් නැහැ. මම නැහැ කියන හැඟීමක් නැහැ. දැන් මෙහෙම මේ තමයි ඇත්ත. කියන්නේ අත්දකින්න පුළුවන් ඇත්තනේ. සිතිවිල්ලක් නැති වෙලාවක මම ඉන්නවා හෝ නැහැ මේ දෙකම දැනෙන්නේ නැහැ. ඉන්නවා කියලා දැනෙන්නේත් නැහැ, නෑ කියලා දැනෙන්නේ නැහැ. මම විතරක් නෙමෙයි, සිතිවිල්ලක් නැති වෙලාවට මම මුල් වෙලා ඇති වෙන, ඇති කරගන්න ද්විතීක කෙලෙස් හෝ හැඟීම් තියෙනවනේ. එතමු ආශාව, ඊර්ෂ්‍යාව මේවත් නැහැ. සිතිවිල්ලක් නැති වෙලාවක හැඟීමක් තියෙන්න බෑ. සිතිවිල්ලකින් තොරව තරහක් තියෙන්න බෑ. තරහට වෙනම කොහෙවත් මේ අවකාශෙ ඉන්න බෑ සිතිවිල්ලකින් තොරව. තරහට ඉන්න පුළුවන්නේ සිතිවිල්ලක් ඇතුලේ. ඊර්ෂ්‍යාවට ඉන්නත් පුළුවන්නේ සිතිවිල්ලක් ඇතුලේ. අනිත් සියලුම හැඟීම්, සියලුම කෙලෙස් මේ හැම කෙනෙකුටම වාසස්ථානය වෙන්නේ සිතිවිලි. ගෙදර, ගෘහය, නිවස සිතිවිලි. දාපෝ මුලට ගියොත් හිතක් නැතුව සිතිවිලි පවතින්නේ නැහැ. හිතක් කින්තරව සිතිවිලි නැහැ. හිත තමයි සිතිවිලි වලට ගෙදර. පැහැදිලිනේ. සිතිවිලි මේ කොහෙවත් නැහැ. මේ අවකාශයේ කොහෙවත් මේ ශාලාව ඇතුලේ ගෙදර ඇතුලේ ඇඳ යට කොහෙවත් සිතිවිලි නැහැ. සිතිවිල්ලක ගෙදර තමයි හිත. සිතිවිල්ල නිවහන. එතකොට මමත්තේ නිවහන තමයි සිතිවිල්ල. හිත පේන්නේ නැහැ. සිතිවිලි පේන්නේ නැහැ. සිතිවිලි ඇතුලේ තියෙන මමත්තේ පේන්නේ නැහැ. සිතිවිලි හරි පුංචි. පරමාණු පේන්නේ නැහැනේ අපිට. සිතිවිලි එහෙමවත් පේන්නේ නැහැ. ඒ ඇතුලේ තියෙන මමත්තේ කොහොමත් පේන්නේ. ඊළඟට අර අනින් කෙලෙස් සියල්ල ඒ වගේ gedara තමා මමත්තේ. උතර බලන්න මේ ගයක් ඇතුලේ ගයක් ගයක් ඇතුලේ ගයක් ගයක් ඇතුලේ ගයක් එහෙම තමයි තියෙන්නේ. සෛලයක් ඇතුලේ තව සෛලයක්. ඒ සෛලිය ඇතුලේ තව සෛලයක්. පරමාණුවක් ඇතුලේ තව අණුවක්. ඒ පරමාණු ඇතුලේ තව පරමාණු. දැන් මෙහෙම යන්නේ. හිතක් ඇතුලේ සිතිවිල්ලක්, සිතිවිල්ල ඇතුලේ මමත්වයක්, මමත්වය ඇතුලේ හැඟීම්. ඒ හැඟීම් ඇතුලේ හැඟීම් තමයි ඊළඟට නිවහන වෙන්නේ අපි විඳින දේවල් වල. සතුට හෝ දුක හෝ මොනවහරි විඳිනවද? හැඟීමකින්තරව ඒව විඳින්න බෑ. සතුට විඳින්නත් බෑ, අසතුට විඳින්නත් බෑ. අර හැඟීමකින්තරව. සතුට අසතුට කියන්නේ විඳීම්නේ. මේ විඳීම් වෙන්න හැඟීමක් තියෙන්න ඕන. සතුට අසතුට පවතින්නේ හැඟීම් ඇතුලේ. හැඟීම් නැමැති ගුහාව ඇතුලේ. නැත්තම් හැඟීම් කියන කුටිය ඇතුලේ. හැඟීම් මොන හැඟීම් හරි තරහවෝ රාගේ හෝ මොන හැඟීම හරි ඊළඟට පත් වෙනවා වාසය කරන්නෙකු බවට. දැන් මෙන්න මේ පෙරලීම එක වෙලාවක ඒ ගෙය ඊළඟ අවස්ථාවේ ගෙයක් ඇතුලේ ඉන්න කෙනෙකු. එක වෙලාවක සිතිවිල්ල කියන්නේ ජීවත් වෙන කෙනෙක්, වාසය කරන කෙනෙක් හිත නැමැති ගේ ඇතුලේ. හිත කියන ගෘහය ඇතුලේ ජීවත් වෙන කෙනෙකුට තමයි සිතිවිල්ල කියන්නේ. හැබැයි මමත්වය ආපු ගමන් සිතිවිල්ල අර ජීවත් වෙන කෙනා ගෙයක් බවට පත් වෙනවා. එයා දැන් නිවස. මමත්වේ තමයි ඒක ඇතුළේ ඉන්නේ. නිවසියා. ඊළඟට හැඟීම් ආවහම මමත්වේපත් වෙනවා ගෘහය බවට. ගෘහය, ගෙදර. හැඟීම්පත් වෙනවා ඒ මමත්වේ නැමැති ගෘහයේ වාසය කරන අය බවට. විඳීම් ආවහම විඳීම් තමයි දැන් ජීවත් වෙන්නේ අර හැඟීම් ගෙදර බවටපත් වෙනවා. මේක ඇත්ත කුමක්ද? මොකද ඇත්ත? කවුද ඇත්ත? මේ ওই ටික ගන්නකො තව එහාට එතනින් එහාට ඕනෙත් නැහැ, මෙතනින් වලට ඕනෙත් නැහැ. මේ ටික ගත්තත් මේක ඇත්තක් හොයන්න බෑ. මේ රැවටීමක් තියෙන, මේ රවට්ටනවා. මේ මැජික් එකක් වගේ. එක වෙලාවක යා දැන් මිනිස්සෙක් එහෙම වුණොත් එහෙම අපි බය වෙනවා. මනුස්සයෙක් ගියක් වුණොත් එහෙම එකපාරට අපි බය වෙනවා. මොන මැජික් එකද? අන්න ඒ වගේ තියක්. එක වෙලාවක යා ගයක් විදියට පෙන්වනවා වාසස්ථාන. ඊළඟ වෙලාවක යාම් පෙන්වනවා මම තමයි මේක ඉන්නේ. දැන් මෙහෙම මෙහෙම ඉතාලම සියුම් මට්ටමකට යනවා. කිවරයක් නෑ ওই පැත්තේ. මේ පැත්ත ඉවරකුත් නෑ, මෙහි ඉවරකුත් නෑ. හිතට හිතන්න පුළුවන් සිතිවිලි මගේ කියලා. එහෙම හිතන්න පුළුවන් මගේ ගේ ඇතුලේ ඉන්නේ මෙයා. මෙයා මගේ. මා නිසා උපන් අය හිත නිසානේ සිතිවිලි උපදින්නේ. සහිතට එහෙම හිතන්න අයිතියක් තියෙනවා. සිතිවිලි වලට අයිතියකුත් තියෙනවා. මමත්වයේ එයා මගේ. මා ඇතුළෙන් ඉපදුනේ මා තුළින් උපන්න කෙනෙක්. ඒ නිසා එයා මගේ. මමත්වයට හිතන්න අයිතියකුත් තියෙනවා හැඟීම් ගැන. මගේ තරහ, මගේ ආදරේ, මගේ බය හිතන්න පුළුවන් එහෙම. ඉතින් ඒ හැඟීම් වලට අයිතියකුත් තියෙනවා මගේ දුක කියලා හිතන්න. එහෙම හිතන්න අයිතියක් තියෙන ওই විදිහට බැලුවහම. අපි කවුද? අපි කවුද? මේ ඔක්කොම අපේ කියන අපි කවුද? ඒක එක්කෙනත් එක එක්කෙනාට මගේ මගේ කියා ගන්න ওই විදිහට. ඔය දාමේ ඔය ගයක් ඇතුලේ ගයක්, ගයක් ඇතුලේ ගයක්, ගයක් ඇතුලේ ගයක්, මේ ගේ ඇතුලේ මිනිස්සෙක්, ඒ මිනිස්සයා ඊළඟට ගයක්, ඒ ගේ ඇතුලේ තව මිනිස්සෙක්, ඒ මිනිස්සයා ඊළඟට ගයක්, ඒ ඇතුලේ තව වාසය කරන්නේ මේ විදිහට යනවනේ. ඒතර දැන් මේ සියල්ලටම අපි කියන අපේ කියලා, මගේ කියලා. මෙතන ඇත්ත කුමක්ද? මේ ගැටලුව ලියා ගන්න පුළුවන්ද? මේ ලියන්න බෑ. කොහෙන් බැලුවත් මෙහෙ මේ ගැටලුව නම් ලියන්න බෑ ওই විදිහට. මගේ නෙවෙයි කියලා බේරෙන්න පුළුවන්. ඇඟ බේරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අනේ අපි නම් වට නැහැ. ඒකනේ සාමාන්‍ය ජීවිතයේ ඇඟ බේරගන්න කියන කතාව ඕනෑම ප්‍රශ්නයකට අපි නම් නැහැ වට. මම නම් නැහැ. මම නම් වට ගෑවෙන්නේ. මට ඇති වෙලා තියෙන්නේ. දැන් මම නම් මැදිහත් වෙන්න ද ඔය විදිහට. අන්න ඒක ඇඟ බේරගන්න තියෙන හොඳම ක්‍රමයක්. හොඳම ක්‍රමයක් ඇඟ බේරගන්න තියෙන මම නෑ කියන එක. මම නම් ඔවට නෑ. එහෙම කිව්වහම එතන ඇත්තටම බේරීමක් තියෙනවා. මම ඔවට ඉන්නවා කියනවට වැඩිය මම ඔවට නෑ කියනකොට බලන්න එතන නැද්ද කියලා මේ කිසියම් ගැළවීමක් ඕනම දෙයකට. ඉන්සන් තමයි ධර්මයේ කියන්නේ එහෙම කියන්නේ. එහෙම හිතන්නේ, එහෙම මෙනෙහි කරන්නේ. නැවත නැවත එහෙම මෙනෙහි කරන්නේ. මම නම් ඔවට නෑ. ඔව මගේ නෙමෙයි. ඔවට මම ගෑවෙන්න කැමති නෑ. මම මැදිහත් වෙන්න කැමති නෑ. එහෙම කියන්න කියලා කියනවනේ. හිතන්නේ කියලා නැවත නැවත මෙනෙහි කරන්න කියලා. විපස්සනාවයි. රසනාවේ වැදගත් අංශයන් මේ විදිහට හිතන එක අනත්ත ලක්ෂණේ. එහෙන් බලන්න. එහෙන් බැලුවාම තේරෙනවා ඕනෑම දෙයක ඉතින් අපිට ගැලවෙන්න පුළුවන්. ඒ වෙලාවට හරි මම නෑ කිව්වාම ඉතින් මම නෑ. මම ඉන්නවා කිව්වොත් මම ඉන්නවා. මම ඔවට ඉන්නවා කිව්වොත් මට ඉන්න වෙනවා ඒවට. වග කියන්න වෙනවා. උත්තර දෙන්න වෙනවා. හැබැයි ඔවට මම නෑ කිව්වට පස්සේ ආයි උත්තර දෙන්න ඕනේ නැහැ. මේ අවසනාව කියන්නේ මෙච්චර ලේසියෙන් මේ ප්‍රශ්නේ తాවකාලිකව හරි බේරගන්න පුළුවන්කම තියෙද්දී මේ හැම දෙයකම මම ඉන්නවා, මම ඉන්න ඕනේ කිය කිය සිටීම තමයි. බලන්න මේ සිටීමට මොන තරම් ඇබ්බැහි වෙලාද? මද්ද්‍රව්‍යයකට වැඩි ඇබ්බැහි වෙලාද? ඔවට මම නෑ කියනවා වෙනුවට මම ඔවට ඉන්නවා. මම ඉන්නවා. මගේ තමයි. එහෙම ඇබ්බැහිවිල්ල තියෙන නිසායි දහම කියන්නේ ආයාසයෙන් උත්සාහයෙන් නැවත නැවත හිතන්න ඔවට මම නෑ. ඔවට මම නෑ. ලෝකේ තියෙන දේවල් වලට මම නෑ කියලා හිතන්න ලෝකයේ තියෙන දේවල් ලෝකයේ වෙන සිදුවීම් ශරීරය ගැනත් එහෙම හිතන්න සිතිවිලි හිත හැඟීම් කෙලෙස් ඒවා ගැනත් හිතන්න. එහෙම හිතුවහම තාවකාලික වශයෙන් එතනින් කෙනෙකුට ඈත් වෙන්න පුළුවනි, ගැලවෙන්න පුළුවනි තාවකාලික වශයෙන්. නමුත් ආයෙත් පටලැවෙනවා. මේ පටලැවිල්ල ලිහෙන්නේ නැහැ එහෙම හිතුවා කියලා. මේ තාවකාලික ගැළවීමත් වටිනවා. තාවකාලික වශයෙන් ගැළවෙන්න පුළුවන් වුණාම තමයි තේරෙන්නේ මේ අහුවෙලා ඉන්නේ මොන තරම් බොරුවකටද කියන කාරණේ. ඇත්තකට නෙමෙයි මේ අහුවෙලා ඉන්නේ, බොරුවකට. සත්‍යයකට නම් අහුුණත් කමක් නැහැ. මායාවකට, මිත්‍යාවකට නම් අහුවෙලා ඉන්නේ කිසිම පළක් නැහැ. ඒ බව තේරෙන්නේ මොහතකට හරි, කෘතිමව හරි මගේ නෙවෙයි කියන චින්තනය ඇති කරගත්තට පස්සේ. ඒ කෘතිමයි ඉතලන්නේ එහෙම ඇති කරගන්නේ. මගේ නෙමෙයි, මගේ නෙමෙයි, මමත් නෙමෙයි, මගේත් නෙමෙයි. එන ඇති වුණාම තේරෙනවා මේ මොන බොරුවකටද අහුවෙලායි. බොරුවකටයි අහුවෙලා ඉන්නේ කියන කාරණය තේරීම, දැනගැනීම, අවබෝධ වීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සම්පූර්ණයෙන් නිදහස් වෙන්න. මේ ඇත්තම තියෙන දෙයකටයි අහු වෙලා ඉන්නේ කියලා හිතන් හිටියොත් නම් කවදාවත් නිදහස් වෙන්න බෑ. ඒක හිතරවට්ටා ගැනීම. ඇත්තටම තියෙනවා. ඇත්තටම හොඳයි. ඒත් මට ඕනේ නෑ. එහෙම කියනවා. එහෙම කියන්නේ හිතින් යටින් ඕනකම තියෙන. උඩින් කියන ඕන්නේ. මේක ඇත්තක් කියලා හිතුවොත් ඇත්තක් තමයි. ඒ වුණාට මංම නෙමෙයි, මගේ නෙමෙයි කියන්නේ ගියාම උඩින් හොඳයි. නමුත් ඒ ප්‍රශ්නේ යට තියෙනවා. ඒ නිසා තමයි මේ ඔය අපි කතා කළ ඔය ගයක් ඇතුළේ ඉන්න මනු නිවසියේ නිවසියා නිවසක්, ඒ නිවස ඇතුළේ තව නිවසියෙක්, ඒ නිවසියා තවත් නිවසක්, ඒ නිවස ඇතුළේ තවත් නිවසියෙක්. දැන් මෙහෙම බලාගෙන යන්න මේ දර්ශනය නිකන් හිතින් මවා ගත්තත් මේකේ තියෙන අපබ්‍රංශකම තේරෙයි. මේකේ හරයක් නැතිකම තේරෙයි. සහ මේ මම කියන හැඟීම මගේ නෙමෙයි. අන්න එතෙන්ට එන්න ඕන. මේ දේවල් මගේ නෙමෙයි කියන තැනින් පටන්ගෙන ඒ එහෙම ඇවිල්ලා දේවල් මගේ නෙමෙයි, අරයත් මගේ නෙමෙයි, මෙයත් මගේ නෙමෙයි, එහෙම එනවනේ. එහෙම එන්න ඕනේ. එන්න පුළුවන් හොඳම ක්‍රමයක් මේ ඇතින් පටන්ගෙන එනවා. මේ ලෝකේ මගේ නෙමෙයි, මං උපදින්න කලින් ලෝකේ තිබ්බා. මම මැරෙනට පස්සේ තියේ නැතිනම් කොහොමද මේ ලෝකේට මගේ කියන්නේ? මේ රටට, මේ ගමට කොහොමද මගේ කියන්නේ? මේ ගෙදරට මගේ කියන්නේ? මොනම උපදින්න කලිනුත් තිබුණා. මැරෙනට පස්සේ තියේ ගෙදර. එහෙනම් කොහොමද මගේ කියන්නේ? මේ තර්ක හොඳයි. මේ තර්ක උදව් වෙනවා මේ බුරුල් කරන්න. මම කියන හැඟීම බුරුල් කරන්න, නිදහස් කරගන්න උදව් වෙනවා. එහෙම ඈතින් ඇවිල්ලා 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 ඉන්න අන්තිමට මේ එනවන ළඟට ළඟට ළඟින් මේ ඉන්න අය ගැනත් බලනවා. ඒගොල්ලෝ මමද මගේද එහෙමත් බලනවා. එහෙම ඇවිල්ලා ශරීරයටත් එනවා, සිතිවිලි වලටත් එනවා. ඒවත් මම මගේ නෙමෙයි. ඒ එහෙම බලාගෙන ඇවිල්ලා එක තැනක නවතිනවා. එහෙම ඔක්කොම මගේ නෙමෙයි කිව්වත් මම ඉන්නවා. ඒ සියල්ලම මගේ නෙමෙයි කියාගෙන ආවහම ඒ දේවල් වල බලපෑමෙන් අපි නිදහස් වෙනවා. ඒක ඇත්ත. කිසියම් දෙයක් මගේ කියලා හිතුවොත් ඒ දෙයට වෙන්නේ කුමක්ද? ඒ මට බලපානවා, කියන කෙනාට බලපානවා. ඒ මම මගේ කියලා කියන්නේ ගෞගානක් ඈත තියෙන දෙයකට වෙන්න පුළුවන්. ළඟ තියෙන්න ඕනේ නැහැ. මම ගෞගානක් ඈත තිබුණත් ඒ ඈත තියෙන දෙයට යමක් වෙනවද? එහි බලපෑමෙන් ඒ දේ මගේ කිව්ව කෙනාට නිදහස් වෙන්න නම් බෑ. අනිවාර්යයෙන්ම වග කියන්න වෙනවා. මගේ නෙමෙයි නැති වගකීමක් නැහැ. මේ වගකීම් වලින් නිදහස් වෙවි එනවා. නිදහස කියන්නේ අපි හොයන්නේ නිදහසනේ කතා කරන්නේ. මගේ නෙමෙයි නම් වග කියන්න ඕනේ නැහැ. මොනවද වග කියන්නේ? නිදහස. වගකීම අතහැරිය ගමන් තැන නිදහසක් තියෙනවා. මගේ කියන්නේ නැති තැන නිදහසක් තියෙනවා. මගේ කීම තුළ නිදහසක් නැහැ. එහෙම එනවා. ඒවිල්ලා ඇවිල්ලා එකක්වත් මගේ නෙමෙයි. එකක්වත් කියන තැන ඒ හැම දෙයකින්ම Taman නිදහස්. හැබැයි මම හැංගීම තියෙනවා. මමත් ඒ තියෙනවා. ඒ දෙන්නි තමයි දැන් ඔය ගැටලු වෙන්නේ මේ අපි කාරණා සියල්ල අද කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ හැඟීම දැනෙනවා කොහොමද? ඒ නිසා තමයි අහන්නේ එහෙනම් ඒ කවුද? ඔය ප්‍රශ්නෙත් අහනනම් ඒ කවුද? මේ ප්‍රශ්නෙට වෙනම විදිහකට අවතීර්ණය විය හැකි ප්‍රවේශයක් ගැන තමයි මේ කතා කළේ. නැ උදාහරණයක් විදිහට මේක උදාහරණයක්. අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු ට දරුවන් ඉන්නවනේ. ඒ නිසානේ අම්මා තාත්තා කියන්නේ. එතත මේ මගේ දරුවන් හෝ අපේ දරුවන් කියනවා. මගේ දරුවන් අපේ දරුවන්. ඒ නීතියටත් හරි. නීතියට හරි වුණාට යථාර්ථයට ගැටලුවක් තියෙනවා ඇත්ත. යථාර්ථයේ ගැටලුව කුමක්ද? ඒ කිසිම දරුවෙකු අම්මට ඕන විදිහට ඉන්නෙත් නැහැ, තාත්තට ඕන විදිහට ඉන්නෙත් නැහැ. ඉන්නම් කියලා වැඳලා ප්‍රතිඥා දුන්නත් අම්මට ඕන විදිහට තාත්තට ඕන විදිහටම මම ඉන්නවා කියා හෘද සාක්ෂියට එකඟවත් හිතුවත් බොරුවට නෙමෙයි ඇත්තටම හිතුවත් ඒ කිසිම පුතෙකුට හෝ දුවෙකුට බෑ අම්මට ඕන විදියට ඉන්නත් තාත්තට ඕන විදියට ඉන්නත් ඉන්න ඕනේ වුණත් ඉන්න බෑ. ඉන්න ඕනේ නැත්තම් කොහොමත් ඉන්නේ? ඇයි ඒ? මේ ඇයි ඒ කියන කාරණය මහා අවලාදයක් විදිහට කියනවා. අම්මලා තාත්තලා මගේ දරුවෝ මෙහෙම කරන්නේ, මගේ දරුවා මගේ දරුවෝ මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ. එයි මගේ දරුවෝ මටම රිදවන්නේ එහෙම කියනවා. ඇයි ඒ? මේකට සරල උත්තරේ තමයි දෙන්නේ, එයයි මගේ නෙමෙයි. එයයි මගේ නෙමෙයි. ඒක නෑ දහමින් අපිට දෙන සරලම උත්තරේ. පුත්තා මත්ති ධනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති. ධම්මපදේ මොනතරම් ලස්සනට මේක කෙටියෙන් ධාම සරලව වචන හත අටකින් කියනවද? පුත්තා මත්ති ධනං අත්ති. පුතුන් ඉන්නවාය ධනේ තියනවාය ඉති බාලෝ විහඤ්ඤති. එසේ සිතමින් මෝඩ කෙනා බොළඳ කෙනා පීඩාවට පත්වන්නේය, විහඤ්ඤති වෙහෙසට පත්වන්නේය. එන මට පුතු ඉන්නවා, මට දරුවන් ඉන්නවා, මට දේපල තියෙනවා. ඒ සිතිවිල්ල එහෙම හිතීම නිසා තමයි යා වෙහෙසට පත් වෙන්නේ. එතෙම හිතන්නේ කවුද? තමන්ම පීඩාවට පත් වෙන විදියට හිතන්නේ කවුද? බුද්ධිමත්තා නෙමෙයි, බාලය. අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමනුත් නැති කල්හි කුතෝ කුතෝ මොන දරුවද? කුතෝ ධනං. ඒ වත්කම් දේපල වල සැබෑ අයිතියක් තියෙනවද? මේ ප්‍රශ්නයක් අහනවා. දහමේ තියෙන විශිෂ්ට ලක්ෂණය තමයි උත්තර දෙනවට වැඩිය ප්‍රශ්නයකට අපිව ගේනවා. උත්තරේ අපිට හොයාගන්න කියලා. මේකට උත්තරේකුත් දහම දුන්නා නම් අපි කිසි දෙයක් කරන්නේ නැහැනේ. දැන් මේ වටපිටාව හදනවා. පුත්තාමත්ති ධනංති. පුත්තාමත්ති දරුවෝ ඉන්නවා. ධනංහත්ති මට දෙපළක් තියෙනවා. මෙහෙම හිතන කෙනා තමයි දුකටපත් වෙන්නේ. ඉතිබාලෝ විහන්නේ. එහෙම හිතන කෙනා විතරමයි අර අය කරන කියන දේවල් නිසා සහ අර දේපල වලට වෙන දේවල් නිසා ව්‍යසනයටපත් වෙන්නේ. අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමනුත් නැති කල්හි කුතෝ පුත්තු මොන දරුවද? කුතෝ ධනං මොන ධනයක්ද දේපලක්ද? දැන් මේ බොහොම පැහැදිලි. කනට ගැහුවා වගේ තමයි මේ දහම කියන්නේ. ඒක ඇත්ත. සම්පූර්ණ ඇත්ත. දැන් මේ දර්ශනයත් එක්ක අපිට හරියට නිදහස් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕනෑම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරන්න තියෙන යුතුකම් ටික කරලා දෙන්න තියෙන අවවාදක් දීලා පෙන්වන්න ඕනේ ආදර්ශයක් දෙන්නලා ආශ්‍රය කරන්න හොඳ යාළුවෙක් හොයලා දීලා සංස්කෘතිය ශිෂ්ටාචාරය පැත්තේ හැදෑරීමක් දීලා සතුටින් ඉන්න පුළුවන්. මේ ඊට පස්සේ මොනවා වුණත් වෙන දේවල් ඒ අපි මොන විදිහේ පාරක් හැදුවත් වෙන පාරක යන්න පුළුවන්. ඒ දිහා කිසියම් උපේක්ෂාවකින් ඉන්නත් පුළුවන්. අම්මල තාත්තලට පමණක් නෙමෙයි ඕනම කෙනෙකුට පුළුවන්. නමුත් හිතවතුනි මෙතනින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සංසාර ප්‍රශ්න. දැන් අහන්න. ඇයි මගේ දරුවන් මට ඕන විදියට ඉන්නේ නැත්තේ? ඒ ප්‍රශ්නේ අහන්න ඕන දරුවන්ගෙන් නෙමෙයි. දරුවන්ගෙන් අහන්න ගිහිල්ලා නේ අපි හැමදාම රණ්ඩු වෙන්නේ. එහෙම නැත්තම් මේක බිරිඳගෙන් අහන්න ගිහිල්ලා නේ. ස්වාමියාගෙන් අහන්න ගිහිල්ලා නේ. මේ හැමදාම රණ්ඩු වෙන්නේ. එයාගේ නෙමෙයි මේ ප්‍රශ්නේ. ප්‍රඥාවෙන් අහන්න. ඇයි මගේ අය මට ඕන විදියට ඉන්නේ නැත්තේ? ඉන්නේ නැත්තේ ඇයි? ඒ හැම දරුවෙකු ඇතුළෙම මමෙක් ඉන්න නිසා. මමෙක් ඉන්නවා. හැම දුවෙක් ඇතුළෙම, හැම පුතෙකු ඇතුළෙම, හැම ස්වාම පුරුෂයෙකු බිරිඳක් ඇතුළෙම මමෙක් ඉන්නවා. ඉතින් එහෙම මමෙක් ඉන්නකොට ඒ මමට බෑ තව මමෙකුට ඕන විදියට ඉන්න. එහෙම බෑ. ඒ තමයි ධර්මතය. ඒ තමයි මෙතන තියෙන රහස. එක මමෙකුට බෑ බාහිර මමෙකුට ඕන විදියට පවතින්න. කැමැති වුණත් මෙයා සම්පූර්ණයෙන් යටත් වුණත් හා කිව්වත් ලේවලින් අස්සම් කළා කිව්වත් එහෙම ඉන්න බෑ. වෙන්නේ නෑ ඒක. කිසිම මමත්වයකට බෑ තව මමත්වේ හැඩයක් ගන්නවත් පාටක් ගන්නවත් ඒ වෙන්නේ නෑ. මමත්වේ කියන ඝන දෙයක්. ඒකට පාටක් දිනවා, හැඩයක් දිනවා. ඒ ජලය වගේ දෙයක් නෙමෙයි. හැඩයක් නැති පාටක් නැති ජලය වගේ දාන කෝප්පේ හැඩේ, නෑබිදී හැඩේ, බේස්මේ හැඩේ, ඇලේ දොලේ පොකුණේ මූදේ හැඩේ ගන්න බෑ මමත්වේට. ඝන දෙයක්. අන්න එතන තමයි ප්‍රශ්න. හේතුව එතන තියෙන. එතන හේතුව හැදෙන හැටි දැක්කා අපි. හිත හිතනවා සිතිවිලි මගේ. සිතිවිල්ල එයත් ආ ඔයාගේ තමයි කියලා හිතනවා. ඊට පස්සේ ඇතුළෙන මමත්වය. මමත් ඇතුළේ තව තියෙනවා ඊළඟට හැඟීම්, හැඟීම් ඇතුළේ විඳීම් තියෙනවා. මේ හැම එකක් ඇතුළේ මම ඉන්නවා. එහෙමනම් මේ එක්කෙනෙකුටවත් බෑ තව කෙනෙකුට ඕන විදියට ඉන්න. එය වෙන්නේ නැති දෙයක්. වෙන්නෙම නැති දෙයක්. එහෙම වෙනවා කියලා හිතනවා නම් එය රැවටීම. ඒක තමයි මහාම රැවටීම. අනේ මහා මායාවට අහුවුණු අයට තමයි සාංසාරික සත්‍යයක් කියන්නේ. මමත්තේ ඇතුලේ මමත්තේ, මමත්තේ ඇතුලේ මමත්තේ, මමත්තේ ඇතුලේ මමත්තේ. මේකේ මේ පැත්ත ඉවරකුත් නැහැ, අර පැත්ත ඉවරකුත් නැහැ. මේ නිසා තමා දැන් මේ ඇත්ත තමයි අර මාරිය ඇවිල්ලා, මාරිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වේ. ඒක ඉතා පරම සත්‍යයක් මාරිය කිව්වේ. මාරිය සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ කියනවානේ. මෙතනදී කිව්වේ සාමාන්‍ය ඇත්තකුතේ පරමම සත්‍යය. ඇහත් මගේ බුදුරජාණන් වහන්සේට මේ කියන්නේ මාර්ය. ඔබ වහන්සේගේ ඇහත් මගේ. මේ අනිත් ඇගේ ඇස් ගැන නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇහැ ගැන. ඔබ වහන්සේගේ ඇහත් මගේ. ඒ ඇහැට පෙනෙන රූපත් මගේ. ඇයි රූපය නිසා උපදින චක්කු විඥානියත් මගේ. කනත් ඔබ වහන්සේගේ කනත් මගේ. කනට ඇෙන ශබ්දත් මගේ. කනයි ශබ්දයයි නිසා උපදින සෝත විඥානයත් මගේ. දැන් මෙහෙම ඉන්ද්‍රියන් 6 ගැනම 18 පාරක් කිව්වා. 18ක් වෙනවනේ ඔය විදිහට කියන්නේ කියන්නේ. එහෙමනම් ඔබ වහන්සේ කොහෙ ගිහිල්ලා මගෙන් බේරෙන්නද? දැන් මේ තමයි ඇත්ත. මේ මායя කිව්වේ විපස්සනාව. නෙමෙයිද? මාරය කිව්වේ විපස්සනාව. ඈත් අපේ නෙමෙයි, ඒක මාරයගේ. දැන් අපිත් ඒකනේ විපස්සනා වෙදි කරන්නේ නැහැ, අපේ නෙමෙයි. මගේ නෙමෙයි. මේ මාරයා ඒ විපස්සනාව ගැන තමයි කිව්වේ. විපස්සනා කරන්න කියලා නෙමෙයි කිව්වේ. හැබැයි අපි විපස්සනා කරනකොට ওই කාරණේ තමයි අපේ නෙමෙයි කියනවනේ. අපි අහන්න යන්නේ එහෙනම් කාගේද කියලා. ඒකට තමයි උත්තරේ මාරයා දුන්නේ. ඒක මගේ, මාරයගේ. වහන්සේ කොහෙ ගිහිල්ලා බේරෙන්නේ? බුදුරජාණන් වහන්සේ කොහෙවත් දී බේරිලා යන තැනක් කියන්නේ කියෙත් නෑ. මාර්යා මම බුදු වෙලා ඉන්නේ, ආයේ මේ ඇහැ ඔබට අයිති නෑ. ඒක දැන් මගේ බුදු ඇහැ. මේක බුදු හිත, බුදු විඥානයක්. එහෙම කියන්නේ ගියේ නෑ. කියන්නේ ගියේ නැත්තේ ඇයි? ඒක බොරුවක් කිව්වනම්. ඔබේ තමයි ඔක්කොම ටික ඔබේ. ඔය 18ම ඔබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මාර්යා මං කවදා හරි කියලා තියෙනවද ඔව ඔබේ නෙමෙයි මගේ කියලා. කවදා හරි කියලා තියෙනවද ඔය 18න් එකක් හරි ඔබේ නෙමෙයි මගේ කියලා? ඒවා ඇතුළේ ඉන්නේ ඔබමයි. ඔය හැම එකක් ඇතුළේම ඔබ ඉන්නවා. ඔබ ඉන්න බව මම දන්නවා. මේ නොකිය කියපු ටික. මේ හැම මමෙක් ඇතුළෙම ඉන්නේ මායාව. වෙන කෙනෙකු නෑ, බුදුරෙක් නෑ මම ඇතුළේ. මායාවයි. මේ මායාට තමයි මම කියන්නේ. මායාවක් කියලා කිව්වොත් නම් ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා මායාව නොකිය මම කියන හැඟීම දීලා තියෙනවා. ඒක බොහොම මෘදු කරලා මේ දැන් අයිසින් කරලා ටිකක් රහ කරලා ඇලෙන ගතියක් හදලා දෙනවා. කටුවත්තක් නෙමෙයි දෙන්නේ. දැන් මාරය කියන්නේ කටුවත්තක් වගේ නෙමෙයි, නෙමෙයි දීලා තියෙන්නේ. මෘදු කරලා පැණි ගාලා දෙන්නේ. මම සමානයි මාරයට. එසා මම මායාවෙන් නිදහස් නෑ. කිසිම මමත්වයකට මාරයාගෙන් නිදහස් වෙන්න බෑ. හැම මමත්වයක්ම මාරයාගේ වසඟෙදී. මොන දෙයට මම කිව්වත් ඒ විදිහට බලන්න පුළුවන් නම් මම කියන්නේ මාරයට. මේ හැම සිතිවිල්ලක් ඇතුලේම මාරයයි. මම තියෙනවා නම් මාරයයි. හැඟීමක් ඇතුලේ මම තියෙනවා නම් ඒ මාරයයි. ඉතින් මේ මාරයට මගේ කියන්න ඕනේද? පුළුවන්ද කියන්න? පුළුවන්ද සහ ඕනේද? මේ ඇත්ත පේනකොට, ඇත්ත පේනකොට ඒ ඕනකම හැමම ඇදගෙන වැටෙනවා. අය කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ, දෙපාරක් හිතන්නේ නැහැ. හරියට කටු අත්තක් නිකන් තුනී ඡේදරෙද්දකින් ඔතලා දුන්නාම අපි ඡේදරෙද්ද කියලා හිතලා තදින් අල්ලනවනේ. වැටේ කියලා එතකොට ඔන්න කටු වෙනෙන්න පටන් ගන්නකොට ඡේදරෙද්ද කියලා හිතලා තව හිර කරගන්නවද? නෑනේ. එතනම අතාරිනවා. දෙපාරක් හිතන්නේ අතාරින්. අපි එතනින් භාවනාවට එමු. සිතවිලි, කල්පනා නිහඬ කරමින්, නිහඬ කරගනිමින් මම ගෘහයක් වන හැටි, නිවැසියෙකු වෙන හැටි, නිවැසියා තවත් ගෘහයක් වෙන හැටි අවබෝධ කරගන්න උත්සාහ කරමු. එතකොට මේ මෙනෙහි කිරීම ආවර්ජනයේ ප්‍රතිවේක්ෂාව මේ විනාඩි කිහිපයට සීමා කරන්න එපා. සමහර විට මේ පරයය ගැලපෙන්නත් පුළුවන්. හරි ස්ටෝප් කියලා හිතෙන්නත් පුළුවන්. කවදාවත් අහලා නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වගේම මොමණි මේනේ ඔය මොන විකාරයක්ද? එහෙම හිතෙන්නත් පුළුවනි. ඒ නිගමන මොනවා වුණත් ප්‍රයෝජනයක් ගන්න නම් දිරව ගන්න ප්‍රමාණයටම එයත් එක්ක ඉන්න ඕනේ. ආහාරයක් වුණා දිරව ගන්න ආහාරය අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කිසියම් කාලයක් තියෙන්න ඕනේ. ඒ සඳහා තමයි මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙනෙහි කරන්න. මෙනෙහි කරලා යම් යම් නිගමනවලට ආවොත් හොයින්ද බැරි වුණොත් අපි ඒව ගැන ඊළඟ දවසේ කතා කරමු. ඒ වගේම මේ ඒ ගැන සංවාදයක් කරන්නත් පුළුවන් WhatsApp සමූහයේ. එහෙම කරමු. අද කාලය දැනටත් ඉක්මවලා ගිහිල්ලා තියෙන නිසා සාකච්ඡාවද නොකර මේ වැඩසටහන සමාප්ත කරමු. මේ වැඩසටහන ගෙන යන්න සංවිධානය කළ එළඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයටත් ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන සිළුම කල්යාණ මිත්‍රයන්ටත් සහභාගී වන තාක්ෂණය හරහා එළඹ සිට සම්බන්ධ වෙන සිළුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි අද වැඩසටහනින් සමුගන්නවා. හැම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.